අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අයිබෝවන් දුවේ පුතේ පුංචි ඔයාලගේ රේඩියෝ පාසල රුහුණු ගුරු ගෙදරින් අදත් එප ඔයාලත් එක්ක මේ එකතු වෙන්නේ 11 ශ්‍රේණිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ විෂයයේ තවත් එක් පාඩම් කොටසක් වන බහුමාධ්‍ය තාක්ෂණයේ යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය පාඩමේම 8 වන පාඩම් කොටසත් සමගින් අද මේ සාකච්ඡාවට ඔයාලත් එක්කතු වෙන මම ගාලංකාගම් මහාවිද්‍යාලයේ තාරකා ලියනගේ ගුරුතුමිය. ඒ වගේම අද පාඩම ඉදිරිපත් කිරීමට මා සමග සම්බන්ධ වෙනවා එම පාසලේ මිරේෂා වික්‍රමසිංහ ගුරුතුමිය. අපි අද කතා කරන්නේ මේ වෙබ් අඩවි නිර්මාණය කරනකොට විවිධ චරිත, එහෙම නැත්නම් විවිධ භූමිකා අපිට මුණගැහෙනවා. අන්න ඒ අය ගැන අපි ක්‍රියාකාරකම 18ත් එක්කම කතා කරමු.
අපි බලමු වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සහ යාවත්කාලීන කරමින් පවත්වාගෙන යාම එක පුද්ගලයෙකුගේ කටයුත්තක් නොවේ. මෙය පුද්ගල කණ්ඩායමක් විසින් තමයි සිදු කරනු ලබන්නේ. එහි එක් එක් පුද්ගලයාට අයත් විවිධ භූමිකා දැක ගන්න පුළුවන්. මෙහිදී ඒ වගේ භූමිකා කිහිපයක් පිළිබඳව පුතාලගේ ක්‍රියාකාරකම් මත්පොතේ ක්‍රියාකාරකම අංක 18 මගින් නිරූපණය වන වගුවෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. හරි, මෙහිදී තියෙන්නේ ඒ තීරුවට ගැලපෙන කොටස් බී තීරුවෙන් හොයලා යා කරන්න. අපි බලමු පළවෙනි එක විදියට දක්වලා තියෙනවා වෙබ් අඩවියේ අතුරු මුහුණත් සැලසුම් කිරීම. අපි බලමු කවුද මේ කටයුත්ත කරන්නේ කියලා.
වෙබ් අඩවියේ අතුරු මුහුණත් සැලසුම් කරන්නේ බී තීරුවේ වෙබ් අඩවි නිර්මාපක, අපි කියනවා ඕතර් කියලා. ඒ තීරුවේ පළවෙනි කොටසට ගැලපෙන පිළිතුර තමයි බී තීරුවේ බී කොටස.
හරි, අංක 2 මගින් දක්වලා තියෙනවා කේත ලිවීම, දෝෂ පරීක්ෂා කිරීම සහ දෝෂ නිවැරදි කිරීම සිදු කරනු ලබන්නේ කවුරුන්ද කියලා. බලමු අපි බී තීරුවෙන් ගැලපෙන පිළිතුර කුමක්ද කියලා.
ඔව්, බී තීරුවේ මේ සඳහා ගැලපෙන පිළිතුර තමයි ඩී කොටස. ඒ කියන්නේ සංස්කාරක, අපි කියනවා එඩිටර් කියලා. ඔයාලගේ ඒ තීරුවේ දෙවෙනි කොටසට බී තීරුවේ ඩී කොටස යාවෙන්න ඕන.
අංක 3 විදියට දක්වලා තියෙනවා වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කිරීම. මෙම කටයුත්ත සිදු කරනු ලබන්නේ කවුරුන් විසින්ද?
ඔව්, වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කරන්නේ බී තීරුවේ නම් ප්‍රකාශක, ඒ කියන්නේ ඊ කොටස, අපි කියනවා පබ්ලිෂර් කියලා. ඒ තීරුවේ 3 කොටස බී තීරුවේ ඊ කොටසට යාවෙන්න ඕන.
ප්‍රශ්න අංක 4 යටතේ වෙබ් සේවාදායකයට සහ දත්ත පාදකවලට අදාළ නඩත්තු කටයුතු සිදු කිරීම සිදු කරනු ලබන්නේ කවුරුන් විසින්ද?
මේ සඳහා ගැලපෙන පිළිතුර තමයි බී තීරුවේ සී කොටස. ඒ කියන්නේ වෙබ් අඩවි පරිපාලක, අපි කියනවා ඇඩ්මිනිස්ට්‍රේටර් කියලා. ඒ තීරුවේ 4 කොටසට අදාළ පිළිතුර වෙන්නේ බී තීරුවේ සී කොටස.
ඊළඟ ප්‍රශ්නය තමයි වෙබ් අඩවිය පරිශීලනය කිරීම සිදු කරනු ලබන්නේ කවුරුන්ද යන්නයි.
වෙබ් අඩවිය පරිශීලනය කරන පිරිසට අපි කියනවා පරිශීලකයන්, එහෙම නැත්නම් යූසර්ස් කියලා. ඒ තීරුවේ 5 කොටසට අදාළ පිරිතුර වෙන්නේ බී තීරුවේ ඒ කොටස.
හරි, අපේ සාකච්ඡාවත් එක්කම පුතාල ගෙදර ඉඳගෙන වගුව සම්පූර්ණ කරගන්න ඇති කියලා අපි හිතනවා. ඊළඟට ක්‍රියාකාරකම අංක 18 දෙවෙනි කොටසට යමු. මෙම කොටස මගින් පුතේ දක්වලා තියෙන්නේ වෙබ් අඩවි ප්‍රකාශයට පත් කිරීම, නැතහොත් පබ්ලිකේෂන් ඔෆ් වෙබ්සයිට් යන මාතෘකාව පිළිබඳව. ඉතින් මෙහිදීත් පුතාලට තියෙන්නේ ප්‍රශ්නය කියවලා හිස් තැනට ගැලපෙන පිළිතුර ලියා දක්වන්න. පළවෙනි ප්‍රශ්නය විදියට තියෙනවා වෙබ් අඩවියක් නිර්මාණය වෙබ් සත්කාරකයක් වෙතට උඩුගත කිරීම වරින් වර සිදු කරන යාවත්කාලීන කිරීම සහ මාර්ගගත ඵල කිරීම යන කාර්යයන් සියල්ල වෙබ් අඩවියක් හිස් තැනක් අයත් වේ කියලා. අපි බලමු හිස් තැනට ගැලපෙන පිළිතුර කුමක්ද කියලා. මෙහි හිස් තැනට ගැළපෙන පිළිතුර ලෙස ප්‍රකාශයට පත් කිරීම, එහෙමත් නැත්නම් පබ්ලිකේෂන් යන්න දක්වන්න පුළුවන්.
දෙවෙනි ප්‍රශ්නේ තමයි වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කිරීම සඳහා වෙබ් අඩවි ප්‍රකාශකයෙකු සපුරා ලිය යුතු අවශ්‍යතා වන්නේ. අපි බලමු මොනවද මේ අවශ්‍යතා කියලා. එහෙනම් මම සාකච්ඡා කරගෙන යන අතර දරුවෝ මේ ටික ලියා ගන්න ඕන. එකක් තමයි වෙබ් අඩවි නිර්මාණ මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. ඊළඟට වෙබ් සත්කාරකයක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව පසං නාමයක් තියෙන්න ඕන. ඒ වගේම තමයි උඩුගත කිරීමේ මෘදුකාංගයක් තියෙන්න ඕන. හොඳ අන්තර්ජාල සම්බන්ධතාවයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන.
හරි, අංක 3 විදියට තියෙනවා නිර්මාණය කරන වෙබ් අඩවිය අන්තර්ජාලය ඔස්සේ ඕනෑම අයෙකුට ඕනෑම මොහොතක ඕනෑම තැනක සිට ප්‍රවේශ විය හැකි ලෙස කිසියම් ස්ථානයක තැන්පත් කර තිබීම සඳහා සේවා සපයන පරිගණක හිස් තැනක් ලෙස හඳුන්වයි කියලා. ඉතින් මෙවැනි පරිගණකවලට අපි කියනවා පුතේ වෙබ් සත්කාරක කියලා. හිස් තැනට ලියන්න ඕනේ වෙබ් සත්කාරක කියලා.
හතරවෙනි ප්‍රශ්නේ තමයි ලෝකව්‍යාප්ත ජාලය තුල වෙබ් අඩවියක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා හිස් තැනක් භාවිතා වේ. ඔයාලා දන්නවා වෙබ් අඩවියක් අනන්‍යව හඳුනා ගන්න නම් අනිවාර්යෙන් වෙබ් අඩවිය සඳහා වසම් නාමයක් තියෙන්න ඕන. එහෙනම් හතරවෙනි ප්‍රශ්නේ හිස් තැනට ගැළපෙන පිළිතුර වෙන්නේ වසම් නාම.
පස්වෙනි ප්‍රශ්නය ලෙස දැක ගන්න පුළුවන් වෙබ් අඩවි සඳහා අනන්‍ය වූ වසම් නාම පැවරීම සහ පාලනය පිළිබඳ වගකීම් දරන ආයතනය හිස් තැනක් ලෙස හඳුන්වයි කියලා. ඉතින් පුතේ හිස් තැනට ගැළපෙන පිළිතුර ලෙස ඔයාලා ලියන්න ඕනේ Internet Corporation for Assigned Name and Numbers, එනම් කෙටියෙන් ICANN යන ආයතනයයි.
ඊළඟ ප්‍රශ්නේ වෙබ් අඩවියක් සකස් කළ පසු සුදුසු වසම් නාමයකින් ලියාපදිංචි කර වෙබ් අඩවි පවත්වාගෙන යාම සඳහා පහසුකම් ලබා දෙන ආයතන කිහිපයක වෙබ් අඩවි තමයි ඔයාලට සඳහන් කරන්න තියෙන්නේ. උදාහරණ තමයි www.godaddy.com, තව එකක් තමයි www.bluehost.com, අනිත් එක තමයි www.nie.lk.
හරි, ඊළඟට අපේ පුතාලගේ ක්‍රියාකාරකම් අංක 18 තුන්වෙනි කොටස ලෙස දක්වලා තියෙනවා පහත සඳහන් ප්‍රකාශ සත්‍ය නම් හරි ලකුණද, වැරදි නම් වැරදි ලකුණද යොදන්න කියලා. අපි එකින් එක බලමු මෙම ප්‍රකාශ නිවැරදිද නැතහොත් වැරදිද කියලා. තාරකාමිස් අපි බලමු නේද පළවෙනි ප්‍රකාශය ගැන.
ඔව්, පළවෙනි ප්‍රකාශයේ මෙන්න මෙහෙම තියෙනවා. වසම් නාමය මගින් වෙබ් අඩවිය අයත් ආයතනය පිළිබඳව හෝ වෙබ් අඩවිය සකස් කිරීමේ අරමුණ පිළිබඳව හඳුන්වා දීම සුදුසු නැත. මේක හරිද වැරදිද ඊරේෂමිස්?
ඇත්තටම කිව්වොත් මෙතන සිද්ධ වෙන්නේ මේකේ අනිත් පැත්තනේ නේද? වසම් නාමය මගින් වෙබ් අඩවිය අයත් ආයතනය පිළිබඳව හෝ වෙබ් අඩවිය සකස් කිරීමේ අරමුණ පිළිබඳව හඳුන්වා දීමක් සිදු කරන නිසා මේ අදාළ ප්‍රකාශය වැරදි. එහෙනම් අපේ පුතාලා යොදන්න ඕනේ කතිර ලකුණ, එනම් වැරදි ලකුණ තමයි යොදන්න ඕනේ.
ඊළඟ ප්‍රකාශය බලමු. www.nie.lk වෙබ් ලිපිනයේ පරිශීලක වසම් නාමය වන NIE, ඒ තුලින් වෙබ් අඩවිය අයත් ආයතනය හඟවයි. මෙය හරිද වැරදිද?
මෙම ප්‍රකාශය නිවැරදි ප්‍රකාශයක්. පුතාලා වරහන ඇතුලේ හරි ලකුණ සඳහන් කරන්න ඕනේ.
තුන්වෙනි ප්‍රශ්නේ තමයි වෙබ් අඩවියේ ස්වභාවය අනුව com, org, edu, lk සුදුසු පරිදි ආදී ඉහළ මට්ටමේ වසම් නාම සම්බන්ධ කළ හැකිය.
ඔව් මෙහි දක්වලා තියෙන සියලුම වසම් නාම ඉහළ මට්ටමේ වසම් නාම ලෙස සංහඳුන්වන්න පුළුවන්. ඒ නිසා ප්‍රකාශය නිවරදී පුතාලා දාන්න ඕනේ හරි ලකුණ.
අංක 4 www.wikipedia.org යන වෙබ් අඩවියේ ORG මගින් දැක්වෙන්නේ පහළ මට්ටමේ වසම් නාමයකි.
ORG ලෙස දක්වන්නේ පුතේ ඉහළ මට්ටමේ වසම් නාමයක්. එම නිසා මේ අදාළ ප්‍රකාශය නිවරදී කියලා අපිට සලකන්න බැහැ. ඒ නිසා පුතාලා වරහන ඇතුළේ දාන්න ඕනේ මෙම ප්‍රකාශය වැරදි කියලා. කතිර ලකුණ.
අංක 5 ආයතනික දූරාවලිය සඳහා ආයතනික දූරාවලිය සහ භූගෝලීය දූරාවලිය වශයෙන් වසම් නාම කොටස් දෙකකට වෙන් කළ හැකිය.
ඔව් ඇත්තටම ආයතනික දූරාවලිය වශයෙන් org.com ආදී වශයෙන් වසම් නාම පිළිබඳව සලකා බලන විට ආයතනික දූරාවලිය සහ භූගෝලීය දූරාවලිය වශයෙන් කොටස් දෙකක් දැක ගන්න පුළුවන්. එම නිසා මෙම ප්‍රකාශය නිවැරදි. පුතාලා යොදන්න ඕනේ හරි ලකුණ.
අංක 6 GOV යන වසම් නාමය භූගෝලීය දූරාවලියකට උදාහරණයකි.
GOV යන්නෙන් දැක්වෙන්නේ government යන්න කෙටි කර දැක්වීමයි. ඒ අනුව government යන්නෙන් අපිට භූගෝලීය දූරාවලියක් නිරූපණය නොවන නිසා මෙම ප්‍රකාශය වැරදි ප්‍රකාශයක් ලෙස තමයි සලකන්න පුළුවන් වෙන්නේ. පුතාලා වරහන ඇතුළේ දාන්න ඕනේ කතිර ලකුණ.
අංක 7 වසම් නාමයේ කිටිවීමෙන් පරිශීලකයන්ට මතක තබා ගැනීමට මෙන්ම නිවැරදිව යතුරු ලියනය කිරීමටද පහසු වේ.
ප්‍රකාශය නිවැරදි. පුතාලා යොදන්න ඕනේ හරි ලකුණ.
වසම් නාමයේ තුල ඉලක්කම් යායිරි වැනි අක්ෂර නොවන වෙනත් අනුලක්ෂණ ඇතුළත් කළ හැකිය.
ඇත්තටම මෙම ප්‍රකාශයේ අනිත් පැත්ත තමයි නිවරදිවන්නේ. ඒ කියන්නේ වසම් නාමය තුල ඉලක්කම් යායිරි වැනි අක්ෂර නොවන වෙනත් අනුලක්ෂණ ඇතුළත් කිරීමට නොහැකි. එම නිසා මෙම ප්‍රකාශය වැරදි ප්‍රකාශයක් ලෙස තමයි සලකන්න වෙන්නේ. පුතාලා දාන්න ඕනේ වැරදි ලකුණ.
වාචිකව වෙබ් අඩවිය කියවීමේදී අසන්නා වෙත එය නිවරදිව සංනිවේදනය විය යුතුය.
ඔව් සැබවින්ම ප්‍රකාශය නිවරදි. පුතාලා යොදන්න ඕනේ හරි ලකුණ.
UK යන වසම් නාමය භූගෝලීය දූරාවලියට උදාහරණයකි.
UK යන්නෙන් අදහස් වන්නේ United Kingdom යන්නයි. ඒ අනුව මෙය භූගෝලීය දූරාවලියක් නිරූපණය වන නිසා අදාළ ප්‍රකාශය නිවරදි. පුතාලා යොදන්න ඕනේ හරි ලකුණ.
හොඳයි පුතේ, අපි දැන් කතා කරන්න යන්නේ උඩුගත කිරීමේ මෘදුකාංග. අන්තර්ජාල සම්බන්ධතාවය හා වෙබ් අඩවි නඩත්තුව යන පාඩම් කොටස් පිළිබඳව තමයි අපි දැන් ප්‍රධාන වශයෙන්ම කතා කරන්න යන්නේ. ඉතින් මේ වෙලාවෙන් අපි ඔයාලට පුංචි ක්‍රියාකාරකමක් ලෑස්ති කරලා තියෙනවා. ඔයාලගේ ක්‍රියාකාරකම් අත් පොතේ 19 වෙනි ක්‍රියාකාරකම ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ.
ක්‍රියාකාරකම අංක 19 මගින් පුතාලට වගුවක් දීලා තියෙනවා. මේ වගුවේ ඒ තීරුවට ගැළපෙන කොටස් බී තීරුවෙන් ගලපලා යා කරන්න තමයි තියෙන්නේ. ඉතින් පුතේ අපි බලමු මේකේ පළවෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. පළවෙනි ප්‍රශ්නය ලෙස දීලා තියෙනවා, නිර්මාණය කරන ලද වෙබ් අඩවිය අදාළ අන්තර්ජාතික සම්මුතීන්ට අනුව තෝරාගත් වෙබ් සත්කාරකයක් වෙත උඩුගත කිරීමට භාවිතා කරන මෘදුකාංග මේ නමින් හඳුන්වයි කියලා. අපි බලමු උත්තරය මොකක්ද කියලා.
ඔව්, බී තීරුවේ ඊ කොටස තමයි මේකට ගැලපෙන පිළිතුර. ඒ කියන්නේ උඩුගත කිරීමේ මෘදුකාංග. අපි ඉංග්‍රීසියෙන් කියනවා ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් කියලා.
හරි, දෙවැනි ප්‍රශ්නය විදියට තියෙන්නේ උඩුගත කිරීමේ මෘදුකාංග සඳහා උදාහරණයකි කියලා. අපි බලමු බී තීරුවේ මේ සඳහා තියෙන උදාහරණය කුමක්ද කියලා.
බී තීරුවේ ඩී කොටස තමයි මීට ගැලපෙන පිළිතුර වෙන්නේ. ඩී කොටස කියන්නේ ෆයිල් සිලා.
අංක 3 මගින් දැක්වෙනවා, ග්‍රාහකයා සහ වෙබ් සත්කාරකයා යා කෙරෙන මාධ්‍ය වන්නේ මෙයයි කියලා. අපි බලමු කුමක්ද පිළිතුර කියලා.
බී තීරුවේ ජී කොටස තමයි මීට ගැළපෙන පිරිතුර වෙන්නේ. ඒ කියන්නේ අන්තර්ජාල සම්බන්ධතාවය.
ඊළඟට පුතාලගෙන් අහන ප්‍රශ්නය තමයි ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල සේවා සපයන ආයතනයකට උදාහරණයකි. අපි බලමු මොකක්ද කියලා.
බී තීරුවේ ඒ කොටස. ඒ කියන්නේ ලංකාබෙල් තමයි ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල සේවා සපයන ආයතනයක් වෙන්නේ.
ඊළඟ ප්‍රශ්නය ලෙස අහලා තියෙනවා වෙබ් අඩවියේ මුල් පිටුව තුල නව පුවත් දැක්වීම සඳහා වෙන් වූ තීරුවක් පවත්වාගෙන යාම මගින් කුමක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා.
ඔව්, නව පුවත් තීරුවක් පවත්වාගෙන යාම මගින් අපිට පුළුවන් කාලීන වෙනස්කම් ක්ෂණිකව ඇතුළත් කරන්න. ඒ කියන්නේ බී තීරුවේ බී කොටස තමයි මීට ගැළපෙන පිරිතුර වෙන්නේ.
ඊළඟට පුතාලගෙන් අහලා තියෙනවා වෛරස් වැනි අහිතකර කේත අනවසර ඇතුළු වීම ආදිය නිසා වෙබ් අඩවියට සිදුවන දෝෂ වළක්වා ගැනීම සඳහා කළ හැකි ක්‍රියාමාර්ගයක් ලෙස කුමක්ද දක්වලා තියෙන්නේ කියලා.
බී තීරුවේ සී කොටස තමයි මීට ගැළපෙන්නේ. ඒ කියන්නේ නිරන්තර අවධානය වරින් වර උපස්තයෙදීම සුදුසු ආරක්ෂක උපක්‍රමයෙදීම කළ යුතුය.
අවසාන ප්‍රශ්නය විදියට පුතාලගෙන් අහලා තියෙනවා වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම සඳහා මෙන්න මේ ක්‍රියාමාර්ගය ගන්න පුළුවන් කියලා.
වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම සඳහා බී තීරුවේ F කොටස තමයි ගැලපෙන්නේ. ඒ කියන්නේ වෙබ් අඩවිය නිර්මාණයට යොදාගත් මුදුකාංගවල නව අනුවාද නිකුත් වී තිබේදැයි අවධානයෙන් සිටීම තමයි මීට ගැලපෙන පිළිතුර වෙන්නේ.
මීළඟට අපි බලමු වෙබ් අඩවි නිර්මාණය සහ සංවර්ධනයේ පියවරයන් මොනවද කියලා. මෙම වෙබ් අඩවි නිර්මාණය කිරීම සහ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය අපිට සාරාංශයක් විදියට දක්වන්න පුළුවන් පුතාලගේ ක්‍රියාකාරකම් මත්පොතේ ක්‍රියාකාරකම 20 කියන ක්‍රියාකාරකම මගේ. හරි, මේකෙදි සිද්ධ වෙන්නේ ඔයාලට වෙබ් අඩවි නිර්මාණය කිරීම සහ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියේ පියවරයන් රූප සටහනක් මගින් දක්වලා තියෙනවා. අදාළ රූප සටහනේ හිස්තැන් වලට ගැළපෙන පිළිතුරු පහතින් සොයලා ලියන්න තමයි තියෙන්නේ. අපි බලමු මෙහි අංක 1 නැතහොත් ඒ අක්ෂරය මගින් දක්වන්නේ කුමක්ද කියලා.
ඒ අක්ෂරය මගින් දක්වන්නේ යාවත්කාලීන කිරීම.
මෙම රූප සටහනේ මැද දැක්වෙන රවුමේ ඔබ ලිවිය යුතුයි වෙබ් අඩවි නිර්මාණය සහ සංවර්ධන පියවර. ඉංග්‍රීසියෙන් අපි මේකට කියනවා Stages in Web Design and Development කියලා. පුතාලා මැද රවුමේ ලියන්න ඕනේ වෙබ් අඩවි නිර්මාණ සහ සංවර්ධන පියවර කියලා. ඊළඟට වටේට තියෙන රවුම්වල අංක 1, 2, 3, 4 ආදී වශයෙන් අංක 7ක් තියෙන රවුම් 7ක් තියෙනවා. අපි බලමු මේ රවුම් 7 එකිනෙක ලියවිය යුතු දේවල් වන්නේ කුමක්ද කියලා. අපි බලමු මෙහි අංක 1 නැත්නම් ඒ අක්ෂරය මගින් කුමක් ලියවිය යුතුද කියලා.
අංක 1 තමයි සංකල්පය. අපි කියනවා the concept කියලා.
අංක 2 නැතහොත් බී අක්ෂරය වෙනුවට අපිට ලියන්න පුළුවන් නිර්මාණය සහ සංවර්ධනය design and develop යන්න.
අංක 3 වසම් නාමය. අපි කියනවා domain name කියලා.
අංක 4 මගින් සත්කාරක කිරීම එහෙමත් නැත්නම් hosting යන්න දක්වන්න පුළුවන්.
අංක 5 උඩුගත කිරීම. අපි කියනවා upload කියලා.
අංක 6 මගින් පරීක්ෂා කිරීම නැතහොත් ටෙස්ට් කිරීම දක්වන්න පුළුවන්.
අංක 7 යාවත්කාලීන කිරීම සහ නඩත්තුව. ඒ කියන්නේ update and manage.
මෙම සම්පූර්ණ ක්‍රියාකාරකමෙන්ම දක්වලා තියෙන්නේ පුතේ අපේ මේ පාඩම් මාලා 8ක් පුරාවටම කතා කර වෙබ් අඩවි නිර්මාණ කරනයේදී ඔයාලා අනුගමනය කරන්න ඕනේ පියවරයන් කිහිපය පිළිබඳව. ඒ අනුව සරල උදාහරණයක් ගත්තොත් පළවෙනියෙන්ම ඔයාලට වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට කිසියම් සංකල්පයක් පැවතිය යුතුයි. උදාහරණයක් විදියට ඔබ ආයතනයකට වෙබ් අඩවියක් නිර්මාණය කරනවා නම් එම වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ සංකල්පය වෙන්නේ අදාළ ආයතනයයි. ඊළඟට එම සංකල්පයට අදාළව අවශ්‍ය දේවල් නිර්මාණය කර ඒවා සංවර්ධනය කළ යුතුයි. ඊළඟට වෙබ් අඩවිය සඳහා වසම් නාමයක් ලබා ගැනීම සිදු කළ යුතු අතර අවසානයේ හොස්ටින් කිරීම නැතහොත් සත්කාරක කිරීම සිදු කළ යුතු වෙනවා. ඊළඟට ඔබ සකස් කළ වෙබ් අඩවිය අන්තර්ජාලයට උඩුගත කිරීම, අප්ලෝඩ් කිරීම සිදු කළ යුතු වෙනවා. ඉන් පසුවත් මෙම ක්‍රියාවලිය අවසාන වන්නේ නැහැ. වෙබ් අඩවිය තුළ පරීක්ෂා කිරීම නැතහොත් ටෙස්ටිං යන්න සිදු කළ යුතුයි. අවසානයේ වෙබ් අඩවිය පවත්වාගෙන යාම සඳහා යාවත්කාලීන කිරීම සහ නඩත්තු කටයුතු දිගින් දිගටම සිදු කිරීමට අවශ්‍ය වෙනවා. මෙය තමයි සම්පූර්ණ පාඩමේම සාරාංශය ලෙස පුතාලට දක්වන්න පුළුවන්.
ඔව්, කාල වේලාවත් එක්කම අපි වැඩසටහනේ අවසානයට ළඟා වෙලා තියෙන්නේ. පාඩම් කොටස් 8ක් පුරාවටම අපි මේ පාඩම පිළිබඳව අපේ දරුවොත් එක්ක වැදගත් කරුණු රාශියක් සාකච්ඡා කරා. ඉතින් අපේ දුවල පුතාලට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අද අපි ඔබෙන් සමුගන්නවා.
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.